මීළඟට මනුෂ්‍ය නානාකරම ඇතුමා විනාඩි දහයක්
ධන මෙතුමා කරුමුලසුනුර මන්තුතුමනි අපේ මහින්දානන්ද හලුද්ගමගේ මැතිතුමා කිව්වා ආහාර හිඟයක් ඇතිවෙන්නේ නෑ කියලා. දැන් වෙනකොට මේ ආහාර අහසෙසට නැගලා තියෙද්දි මේ ඇතිවිලා තියෙන තත්ත්වයක් එක්ක වගා නොකරපු ගොවියෝ වගා නොකර ඉන්නකොට මාර්තු වෙනකොට අනිවාර්ය ආහාර හිඟයක් ඇති වෙනවා. මෙතුමා ලංකාවට හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා පොරොන්දු වෙච්ච
ඔබතුමා මගේ නම කියපු නිසා මම මේ බාධා කරන්න නැති දනවේ. මගේ කතාව කරන්න කලින් ඔබතුමා අහගෙන හිටියා නම් කියයි මං ආහාර හිඟයක් ඇති වෙන්නේ නැත්te කියන එක මං සංඛ්‍යාලේකන ඔබතුමාට කිව්වා. ඒ නිසා මම ඔබතුමාට ඒ වගකීම් බාර
ගන්නවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ආයිත් නම කිව්වා කියලා නෙගටින් එපා. මෙතුමා ආ කිව්වා මේ රටට හාල් ඇටයක් මම ගේන්න දෙන්නේ නැහැ මම සහතික වෙනවා මම ඇමති කමින් ඉල්ලා අස් වෙනවා කියලා මේ රටට හාල් ගෙනෑවා. එහෙනම් ඉතින් තව මේවා ගැන කතා කරන්න එපා. ජන මාර්තු වෙනකොට මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක රටේ අනියත වශයෙන් මාහාර හිඟයක් ඇති වෙනවා. ඒකට මූණ දෙන්න සූදානම් එහෙම නැත්තම් ඇයි මේ අද පෝලිං ඇහිලා ඉන්නේ මිනිස්සු? ඇයි කිරිපිටි වලට පෝලිං? ඇයි ගෑස් වලට පෝලිං? ඇයි හැම එකටම පෝලිං හැදිලා තියෙන්නේ? මේකට උත්තර දෙන්න. මේක යථාර්ථය අපිට තේරෙන දේ. මම මුලින්ම කියනවා මේ අයවැය ගැන කතා කරනකොට ඒකත් ඉස්සෙල්ල මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරා. අපි පාස්කු ප්‍රහාරය ගැන මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉදිරිපත් කරපු කරුණු වලට තවම උත්තර නැහැ. කවුද සොනික් සොනික් කියලා කියන්නේ ඇහුවාම තවම උත්තර නැහැ. හැබැයි ඒවට බය ඉස්පිරිතාල ගිහිල්ලවත් හැංගිලාවත් නැහැ. ඒවලට ඍජුව මූණ දීලා තියෙනවා. හැබැයි ඇත්ත වහන්න, කටවල් වහන්න, හිරේ දාන්න හදනකොට ඒ වලින් අපි බේරෙන්න ඕන කරන දේවල් අපි කරනවා. හැබැයි බොරුවට හිරේ දාන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි මතක් කරනවා එදා 2015 ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ආවහම හොරු අල්ලන්න උත්සාහ කරා. නොයෙක් නොයෙක් විදියට පලිගැනීම් කරනවා කියලා චෝදනා කරා. අපේ මන්ත්‍රීතුමෙකුත් කිව්වා පලිගන්න හදනවා කියලා. හැබැයි තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන හොර හදන්න ආණ්ඩුවේ සල්ලි හොරකම් කරා නම් ඒක හොරකමක් නෙවෙයිද? මං එහෙම ලයිස්තුව කියාගෙන යන්න පුළුවන්. අන්න ඒව අල්ලන්න තමයි වැඩ කටයුතු කරේ. හැබැයි එදා තිබිච්ච ආණ්ඩුවේ ඩීල් ආණ්ඩුවක් තිබුණේ. ඒ ඩීල් ආණ්ඩුවේ මේ කට්ටිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ඩීල් දාලා ඒව යට ගහගත්තා. හැබැයි යහපාල ආණ්ඩුවගේ නෙමෙයි සමගි ජන බලවේගේ ආණ්ඩුවක් ආවහම ওই ඩීල් නෑ. හැම හොරකමකටම නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ සඳහන් කරනවා. එතකොට අර කතාවක් තියෙනවා මුලසුනරුවට මන්ත්‍රීතුමනි අර වංශකබල් ගානවයි කියලා. එතකොට තමන්ගේ අඟ හිඟකම් වහගන්න උත්සාහ කරන ගරාවැටිච්ච වලව්වක කතාව තමයි වංශකබල් ගානවා කියන්නේ. අන්න ඒ වගේ අයවැය කතාවක් තමයි අපේ මුදල් ඇමතිතුමා මේ ජීආර් ආණ්ඩුවේ අයවැය ලේඛන ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරයි බොහොම අමාරුවෙන් පැය දෙකම ආරා. මොකද ජීආර් කියන්නේ? ජීආර් කියන්නේ ගැසට් රිවර්ස් ආණ්ඩුවේ අයවැය. ගැසට් රිවර්ස් ආණ්ඩුවේ අයවැය තමයි ඉදිරිපත් කරේ බොහොම අමාරුවෙන්. අපි ඒකයි කියන්නේ මේක ගැසට් රිවර්ස් ආණ්ඩුව, මේක ජීආර් ආණ්ඩුව නෙවෙයි. එතකොට මේ ලෝකයේ තීන අංග හිඟකම් වහගන්න බැසිල් කබ්‍රාල් දුර්වල ආර්ථික කළමනාකරණය ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරමින් තියෙනවා. ඉතිහාසයේ ඉදිරිපත් කළ අවිනිශ්චිතම අයවැය අමාත්‍යංශවලට පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න එපා කියනවා. මෙතෙක් කල් වාර්ෂිකව මුදල් අමාත්‍යංශයේ මුදල් වෙන් කරත් ඒක කාර්තුමේ වශයෙන් කරන්නේ එදා වේලටුව රයවැයක් තමයි මේ වෙලාවේ කරගෙන යන්නේ කියන එක මම පැහැදිලිව සඳහන් කරනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කලින්ම කිව්වා මරණ තුනක් ඇති මිනිස්සෙක් පැණිකෑය කියලා. දැන් මරණ තුනක් නෙවෙයි මරණ හයක් හතක් එක්ක තමයි පැණිකන්නේ කියලා අපි කියනවා. ඉතුරු මරණ ටිකක් තමයි නිෂ්පාදනයේ අඩු වෙලා ආනයනයේ සීමා කරලා පොහොර ඖෂධ ඉන්ධන ගෙන්න ගන්න සීමා පනවල රට බංකොලොත් තත්වයට පත් කරගෙන යනවා. මේවා මුදල් ඇමතිවරයා බලහත්කාරයෙන් කරේ එල්ලගත්තු කාරණා කියලා අපි පැහැදිලිවම සඳහන් කරනවා. මේ අයවැය තුල මේ ආර්ථිකයේ අර්බුදයට විසඳුමක් මේ ආර්ථිකයේ හිරවෙලා තියෙන තැනින් ලිහා ගන්න විසඳුමක් මේ අයවැය තුල ඉදිරිපත් කරලා නැහැ කියන එක ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් වෙච්ච WA විජේවර්ධන මහතුමා අද ඩේලි FT පුවත්පතේ පළ කරපු වාර්තාව මම මේ වෙලාවේ සභාගත කරනවා. ඒක කිව්වහම කරුණු ගොඩක් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ උද්දච්ච ආර්ථික කළමනාකරණයේ හමුවේ මම සභාගත කරනවා මේ වෙලාවේ 1977න් පස්සේ ලංකාවේ ආර්ථික සංක්ෂිත ප්‍රමාණය, දල ආර්ථික සංක්ෂිත ප්‍රමාණය, ඒ වගේම net ශුද්ධ ආර්ථික සංක්ෂිත ප්‍රමාණය ලංකාවේ ප්‍රථම වතාවට ඍණාගයක් ගන්න තැනටපත් වෙලා තියෙනවා. 1977ට ඉස්සෙල්ලා තමයි මේ වගේ තත්ත්වයක් උදා වුණේ. මේක අගෝස්තු මාසයේ වෙනකොට ඩොලර් ඍණ 400ක් වුණා. ඊට පස්සේ ඒක සැප්තැම්බර් වෙනකොට ඍණ 790ක් වුණා ඩොලර් මිලියන. දැන් වෙනකොට ඩොලර් මිලියන 1200 දක්වා අපේ රටේ සංචිත ප්‍රමාණය ඍණාගයක් ගන්න මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා. මේ මම ඉදිරිපත් කරන්නේ මහා බැංකු වාර්තාවේ. මම මේ වෙලාවේ සභාගත කරනවා. මහා බැංකුවේ සංචිත ඍණාගයක් ගන්න පටන් ගත්තා. එතකොට මේ විදේශපත්කම් මේක හදාගන්නේ නැතුව ඩොලර් එක පාලනය කරලා බොහොම අමාරුවෙන් තියාගෙන ඉන්න එකත් එක්ක මේගොල්ලෝ උත්සාහ කරනවා දෙසැම්බර් මාසෙ වෙනකම් මේක හිර කරගෙන ඉඳලා එතනින් පස්සේ මේක අතාරින්න. ඒ වෙනකන් ශේෂපත්‍රයේ දෙසැම්බර් වෙනකන් අපේ හොඳයි කියන්න තමයි මේ කබ්‍රාල් මහත්තයලා මුදල් ඇමතිතුමාලා උත්සාහ කරන්නේ. රටට අද වෙනකොට එන ඩොලර් ප්‍රමාණය නෙනේ විදේශ ප්‍රේරණ ටික අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රමාණය අඩු වෙලා. අඩු වෙන ප්‍රධාන හේතුව තමයි මේ ඩොලර් එක හිර කරගෙන ඉන්න නිසා. ඩොලර් එක හිර කරගෙන ඉන්නකොට උන්ඩියල් ක්‍රමයට තමයි සල්ලි එවන්නේ. ඒ නිසා තමයි එන්න තියෙන නිල මුදල් ඩොලර් ප්‍රමාණයවත් රටට එන්නේ නැත්තේ. මේක තේරුම් ගන්න විදියක් නැහැ. හැබැයි සූක්ෂම ස්මාර්ට් ඉකොනොමික්ස් කරලා තමයි මේක සුද්ධ කරන්න හදන්නේ. අමුතු ගේම් ගහලා අර හෙජින් ගනුදෙනු කරා වගේ, ග්‍රීක් බඳුම් කරා වගේ 2012 රත්තරන් තොගේ විකුණලා දෙසැම්බර් 31 වෙනිදා පළවෙනිදා ආයි සල්ලි වලට අරගෙන මහ බැංකුවේ 2012ට ලාභ පෙන්නලා 2013 ඉඳලා පාඩු ලැබුවා වගේ වැඩ තමයි මේ සූදානම් කරලා තියෙන්නේ කියලාත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ ආනයන සීමා කිරීම හරහා මේ වෙනකොට මේ රටේ මහා විශාල ආදායමක් රටට ගන්න පුළුවන් ආදායම විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රට ඇතුලේ බාණ්ඩ හිඟය නිසා කූට ව්‍යාපාරික ප්‍රජාවක් බිහි වෙලා ඉන්නවා, අතරමැදි ප්‍රජාවක් බිහි වෙලා ඉන්නවා. මේ සියල්ල එක්ක මේ රට නැවත වතාවක් 1977 යුගයට එළඹිලා තියෙනවායි කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් මම මේ වෙලාවේ සඳහන් කරනවා අලුත්ම ගැසට් රිවර්ස් එක. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා එහෙම එකක් නෑ කියලා. රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර ලෙස කිසිවිටකත් ලබා නොදේ කියලා ජනාධිපතිතුමා මීට පැය භාගයකට ඉස්සෙල්ලා ජනාධිපති කාර්යාලය කිව්වා. ආවේ කොහොමද 350ට දෙන්නම් කියලා අයියා කිව්වහම නෑ 350ට නෙමෙයි නිකම්ම පොර දෙන්නම් කියලා ඡන්ද අරගෙන ඇවිල්ලා දැන් කියනවා කිසිම සහනාධාරයක් දෙන්නේ නෑ. ගැසට් එක රිවර්ස් රසායනික පොර කෘමිනාශක දිලීරනාශක වල්නාශක හැම එකක්ම ගෙන්නන්න අද අවසරය දීලා ඉවරයි. මහින්දානන්ද එමතුමා මෙතුමා මෙතන පාර්ලිමේන්තුවේ අරහේ ජනාධිපති කාර්යාලයේ තීන්දුව අරගෙන ඉවරයි. අපි දැන් කියනවා මේ ආණ්ඩුව කාලෙන් කාලෙට නාඩ ගන්නටනවා. ඡන්ද කාලෙට ගෙනෑවා නයි නාඩගම, කොරෝනා එනකොට ගෙනෑවා පැණි නාඩගම, දැන් ගෙනෑවා කාබනික නාඩගම. නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මේ දෙකම දැන් ගේනවා. KCL ගේනවා කියනවා, අසූචි නැව් ගෙනෑවා, නැනෝ පොහොර ගෙනෑවා. මේ හැම එකම ගෙනල්ලා අද වෙනකොට මේ වලින් කවුරු කවුරු තම්බු කරගන්නවා. මහින්දානන්ද ඇමතුමාට කියන්න කෙලින් කියාගන්න බැරි වුණාට පොහොර ගෙන්නන ඇමතිවරයා මේකේ මොකද්ද කරේ කියලා අපි දන්නවා. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුණේ මේ දවස් එකේ. සාටක පෝෂක වුණේ සාටකේ තමයි හම්බු කරගත්තේ කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. අපේ අනුරාධපුරයේ මේ ළඟදී මේ කොම්පෝස් පොහොර නිෂ්පාදනය කරන තැන්වලට ගිහිල්ලා
ඒ තැන්වලින්
සමා වෙන්න ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ගිය නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රසායනික පොහොර ආනයනය කිරීම සඳහා කිසිම නිවේදනයක් නිකුත් කළා නැහැ. කිසිම ගැසට් එකක් නිකුත් කළා නැහැ කියලා මම ඔබතුමාට කියනවා.
හොඳයි, ඔබතුමා අවසන්.
ඔබතුමා කියනවාද දැන් රසායනික පොහොර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? නැහනේ. එහෙනම් ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පොහොර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ශාකපෝෂක.
ගරු මහින්දානන්ද ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමා, මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පොහොරක් ගේන්නේ නැහැ. ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ. වැස්ස නිසා පලිබෝධනාශක ප්‍රමාණයක් පමණක් ගේන්න අවසර දුන්නයි කියලා මම කිව්වා. ඒක තමයි කිව්වේ.
මේ යූරියා ගන්නත් දැන් වෙලා තියෙන්නේ 6000ට 10000ට යූරියා ටික ගන්න වෙලා තියෙන්නේ. ඒක තමයි ඇති වෙන தત્ත්වය. ඔබතුමා එහෙම කියනවනම් හැබැයි මේ රටට රසායනික පොහොර රටට ගෙනෑවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස් වෙන්න කියලා මම තමුන්නාසෙර යෝජනා කරනවා. හැබැයි මම තමුන්නා එතකොට මේ දැන් දැන් ඊළඟ පස්සේ කතාව තමයි මේ චීන නැවට මිලියන 6ක් දෙන්න තියෙන ඩොලර් මිලියන 6ක් ඒක තමුන්නාසේ කිව්ව නැහැ කියලා කමක් නැහැ හැබැයි රට වටේ මේව ගිහිල්ලා ගිහිල්ලා ආයිතේ චීන අසූචි ටික ලංකාවට ගන්න එතනට කොන්ද පණ නැතිකමට තපම්නාසේලගේ රටක් විදියට පත් වෙලා නම් අපේ රට පත් කරලා නම් අපි ඉතාමත්ම කඩගාටු වෙනවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා අද වෙනකොට ගමේ පොර හොන්ඩරේ රුපියල් 6000ට එහෙම නැත්නම් 10000ට ගන්න සිද්ධ වෙනකොට මේ බරපතල ප්‍රශ්නයක් බවට රටේ හැදෙනවා. එතකොට දැන් මේ අර කතා කරපු රෝග හැදෙන්නේ නැද්ද දන්නේ නැහැ. පාදනියල කියපු රෝග ආයු අපේක්ෂාව අඩුවීම් ඒව ශාක පෝෂක වලින් සිද්ධ වෙන්නේ නැද්ද කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. තව විනාඩියක් දෙන්න. එතකොට ඊට අමතරව
ගරු ජොන්ස්ටන් ප්‍රාන්තමත්තුමා.
ගරු මුලසන අරුද මන්ත්‍රීතුමනි අපේ ස්තුතිය මේ වෙලාවේදී
මම ෂෙඩියුල් එක අනුගමනය කරන්න කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න
බැසිල් රාජපක්ෂ අපේ මුදල් ඇමතුමාට ඉතාම සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මේ අයවැය ඉදිරිපත් කරන්නේ
කරුණාකරලා වාඩි වෙන්න
බොහොම අමාරු
වෙලා කතා කරන්න
අපි කවුරුත් දන්නවා කොවිඩ් වසංගතය හරහා ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් මුළු ලෝකෙම ආර්ථිකයට ප්‍රශ්න ඇතිලා තියෙද්දි මෙලොව නිශ්ශබ්ද කරවන්නද
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් නලින් බණ්ඩාර මහත්තයා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා ස්ථාවර නියෝග අනුව
නෑ
කතිකේ කතා කරගෙන යනකොට ඔහුට කලින් දැනුවත්
මම දැනුම් දුන්නා
දෙවරක්
මම දෙවරක් දැනුම් දුන්නා
ගරු ඔබතුමා
කරන්නේ ආණ්ඩුවේ කොන්දරත් එකක්
ගරු ජොන්ස් මහත්තයා කතා
කරා ආරුද නන්තිතුමනි මේ කිරියල් ඇමතුමාගේ ගෝන් නම් මුලසුන ආරුද වාර මහත්තුමනි පයින්වාඩ මනුෂ ඉන්න මනුෂ අප පගේ ගරු මන්ත්‍රීතුමනි මුලසුන ආරුද ගරු මන්ත්‍රීතුමනි
අර මනෝෂ මන්ත්‍රීතුමාව අසුන් ගන්න කරුණා කළා
ඉන්නවෝ ගරු මන්ත්‍රීතුමනි මනුෂ නායකකාර මන්තුමාට අවසන් කරන්න ඕන නම් වෙලාව එතුමයි කතාව එක සාධාරණයි ඉතින් මේ කිරියල් ඇමතුමා නැකිట్లా දෙන්න කියන වෙලාව ඒක ලඟේ පැත්තෙන්
ඔතුමා එකඟද
මේ නිකන් මේක නිකන් කොලමඩුවක් කරගන්න ඉල්ලගන්න
කිරියල් ඇමතුමා එකඟද
නැහැ ගලලා දැන්නේ තමුන්නා මෙහෙන් ඉල්ලගන්න you must get the time from you නෑ 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 මේ වේක උනහර වදාන්නේ તો ගන්න
අනෝෂ මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න ගරුමත්ව කතා
කරා ඉස්සත් කරන ගරුමන්තුමනි
අනෝෂ මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න ඔව් කිරියල් මත්තුමා
පොයින්ට් ඔෆ් ඕඩර්
yes
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් කතිකේ කතා කරනකොට විතරින් දෙකක් ඉල්ලුවම දෙනවා
මම එතුමාට කිව්වා එක
පොඩ්ඩක් ඉන්න ප්ලීස් මට ඉවර කරලා දෙන්න
හරි කතා කර
දැන් දැන් ඊයේ අපේ මේ බාතලේ මන්ත්‍රීතුමේට බාර දෙනකොට බෝලාසෙන හිටපු මන්ත්‍රීවරයා විනාඩි 5ක් වැඩියෙන් දුන්න අපහාස කරන්න විනාඩි 5ක් දුන්න
අපහාස බෝලාසෙන නෙවෙයි දුන්නේ
ඉතින් කතාව විනාඩියක් දෙන්න විනාඩියක් දෙන්න
අරේ ඔබතුමාගේ ඔබතුමාගේ එකතාවේ මත විනාඩියක් දෙන්න හරි කතා කර
බොහොම ස්තුතියි ගරු කිරියල්ල අම කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි බොහොමත්ම ස්තුතියි මේක මේ කතා අහගෙන ඉන්න අමාරුයි මේ කතා අහගෙන ඉන්න අමාරු වෙනකොට ෆයිල් මිටිය උස්සන් එන්න ගේට්ටුව ගාවට යන උදවිය මේ කතාව නවත්තන්න කටයුතු කරනවා ෆයිල් මිටිය උස්සන් එන්න උඩට අරන් එන අය මුදල් ඇමතුමාගේ ෆයිල් උස්සන් එන අය ඒ අය මේක නතර කරන්න හදනවා හැබැයි මම කියනවා මේ ආර්ථිකය දැන් තියෙන්නේ හරියට පිළිකා ලෙඩෙක් වගේ මේ රටේ ආර්ථිකය හරියට පිළිකා ලෙඩෙක් වගේ පිළිකා දරුවා ගෙදර තියාගෙන ඒ දරුවට දෙනව අත්බෙහෙත් දෙනව සෙල්ලම්බඩු ඒ ටිකත් ණයට අරගෙන දීලා ගිහිල්ලා ඒකෙන් නිකන් සන්තෝෂ කර කර තියාගෙන ඉන්නවා. හැබැයි ඉස්පිරිතාලෙට ගෙනියන්නේ නැහැ. ගන්න ඕනි තැනින් මේකට විසඳුම ගන්නෙ නැහැ. ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැතුව ලෙඩා මැරෙන්න දෙන විදියට මේ රට කඩාගෙන වැටෙන්න දෙන තැනට යන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. දූෂිත අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ දූෂිත අයවැයේ දූෂිත බව සාතක පෝෂක අයවැයේ දූෂිත බව කියන නිසා තමයි තමුන් වහන්සේ මේක නතර කරන්න උත්සාහ කරන්න කියමින් මම නියද වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු ජොන්ස්ටන් ප්‍රාන්ත ඇමතුමා.
අර මූලාසන ආදුද මන්ත්‍රීතුමනි මම සතුටු වෙනවා අද මේ අවසන් වෙලාවේ මේ අයවැය සම්බන්ධව කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමාට කිරියල්ල අපේ සංවිධායකතුමා විනාඩියක වටිනාකමක් දුන්නේ එතුමගේ කතාව වැඩක් නැහැ කියන එක. එතුමාට තව වෙලා තියෙද්දි ඔබතුමාට මට තමයි ඉල්ලා දෙන්න උනේ විනාඩිය. ඒ හින්දා ඔබතුමාට ඔබතුමා ගැන හොඳට දන්නවා කිරියල්ල මැතිතුමා. ඔබතුමා කොහොමද මෙහෙම ෆයිල් උස්සන් එහාට පැන්නේ, එහෙම ෆයිල් උස්සන් මෙහාට පයින්නේ කොහොමද කියලා දන්නා හොඳට. මම කියන්න යන්නේ. ඒ නිසා ගරු මූලාසන ආරද මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වෙනවා මුදල් ඇමතිතුමාට, බැසිල් රාජපක්ෂ මැතිතුමාට. ඉතාමත්ම අමාරු වෙලාවක මුළු ලෝකෙම කොවිඩ් අර්බුදය නිසා ආර්ථික වශයෙන් සහ විවිධ ප්‍රශ්න නිසා ගැටලු රාශියකට මුළු ලෝකෙම අර්බුදයට ලක් වෙලා තියෙන වෙලාවකදී අපේ ඉතාමත්ම සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන. මේ අයවැයේදී ඉතාමත්ම ග්‍රාමීය ජනතාවට බිලියන ගණන් මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ගෘහ ආර්ථිකය නංවාලීම සඳහා මිලියන 31ක් මවුමුරුන් සඳහා පෝෂණ මල්ලතා වර්ෂ දෙකක් සඳහා දීර්ඝ කරලා තියෙනවා. දිලිඳු ජනතාව සඳහා සහන මල්ලක් හැම වෙලේම කිව්වා පහුගිය අවුරුදු දෙකේම කෝ සහන මල්ල කියලා ඇහුවා. මෙන්න සහන මල්ලට අවශ්‍ය වෙලාවේදී බිලියන 15ක් මුදල් ඇමතුමා වෙන් කරලා දීලා තියෙනවා. ඒ ගැන එක වචනයක්වත් කතා කරුවේ නැහැ. ගිය අවුරුදු දෙකේම කෙරුවේ මඩ ගහන එක. ඊළඟට කොවිඩ් අර්බුදය නිසා රටේ ඉන්න අහිංසක ත්‍රිවිල් රියදුරාට, නැත්නම් ත්‍රිවිල් අයිතිකාර මහත්මයාට, පුද්ගලික බස් සංගමේ ඒ පුද්ගලික බස් හිමියන්ට, ඊළඟට මේ හැම කෙනෙක්ටම විශාල මුදලක් වෙන් කරලා දීලා තියෙන අමාරු වෙලාවකදී හරියට හොයලා තියෙනවා කොහාටද මේ ආර්ථිකය බලපාලා තියෙන්නේ කියලා. ඊළඟට ගරු ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍ය දැක්ම එතුමා පොරොන්දු වුණා. එතුමා කිව්වා සියලු උපාධිධාරීන්ට මම රැකියාවල් දෙනවා කියලා කිව්වා. එතුමා කිව්වා වගේම කොවිඩ් අර්බුදය තියෙන වෙලාවකදී අමාරු වෙලාවකදී අපේ ගම්වල ඉන්න අහිංසක අම්මලා තාත්තලාගේ ඉගෙනගත්ත දරුවෝ 57,000කට උපාධිධාරී පත්වීම් දුන්නා විතරක් නෙමෙයි මේ අයවැයේදී බිලියන 7.6ක් ලක්ෂ 76,000ක් වෙන් කළා දීලා තිනවා. ඒ අහිංසක දරුවන්ව ස්ථීර කරලා ඒ දීමනාල් සඳහා. ඊළඟට ජනාධිපතිතුමා පොරොන්දු වුණා ලක්ෂකට රස්සාල් දෙනවා කියලා. ඒකෙන් 37,000 රස්සාල් දුන්නා පළවෙනි අවුරුද්දේ. එනිසා අමාරු කාලෙකදී ඒ හැම දෙයක්ම අමාරු වැටිච්ච මිනිස්සු ටික අමතක කරන්නේ නැතුව, කතාවට සීමා කරන්නේ නැතුව මේ අයවැයෙන් විශාල තැවැන්ත මුදලක් අහිංසක ගම්වල ඉන්න මිනිස්සුන්ට මුදල් ඇමතිතුමා අපේ රජය වෙන් කළ දීලා කියන එක මම මතක් කරන්න කැමතියි. එනිසා මුලසුන බාර ගරු මන්ත්‍රීතුමනි අපි මුණාද දැක්කේ පහුගිය අවුරුදු දෙකේදී. අපි පහුගිය අවුරුදු දෙකේම දැක්කේ අපිට හම්බුණ රට ඉතාමත්ම අමාරු රටක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්න රට නෙමෙයි 2019දී හම්බුනේ. 2015 වෙනකොට එදා 2005න් ආරම්භ කරලා 6.2කට තිබුණු ආර්ථික වර්ධනයේ වේග 2006 7.7, 2007 6.8, 2008 0.6, 2009 3.5 ලෝක ආර්ථික අර්බුදයක් තිබුණ වෙලාවක. ඒ වෙලාවේ ඊළඟට 2010 0.8, 2011 0.2, 2012 6.3, දෙදස් දහතුනේ හතයි දසම දෙකයි දෙදස් දහතරේ බාර දෙදී හතයි දසම හතරයි ආර්ථික වර්ධන වේගය දෙවනි වුණේ චීනයට පමණයි. ඊට පස්සේ මේගොලෝ කිව්වා අලුත් රටක් හදනවා කියලා. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් හදනවා කිව්වා. ඊළඟට කිව්වා දින 100 වැඩ පිළිවෙල කිව්වා. ඒ දින 100 වැඩ පිළිවෙල අපිට හොඳට මතකයි. මහ බැංකුව හොරා කාලා මේ රටේ හදවත වගේ තිබිච්ච මහ බැංකුවේ මුදල් වලින් තමයි තමුන්නාස පාර්ලිමේන්තු මැතිවරණය කරුවේ. මේ ලක්ෂ 50 ලක්ෂ 100 150 200 එහෙම තමයි දවස් 100 අලුත් රටක් හදනවා කියලා කිව්වේ. ඊළඟට මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙච්ච ආකාරය 2015 ජූලි 23 කිව්වා මාස 60කින් අලුත් රටක් පංචවිධ ක්‍රියාවලිය කිව්වා. 2015 නොවැම්බර් 5 ආපහු වෙනස් කෙරුවා රට හදන ආර්ථික වැඩපිළිවෙල. 2016 ආපහු වෙනස් කෙරුවා ජනවාරි මාසේ මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ඔක්තෝබර් 27 2016 රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය කියලා කිව්වා. 2017 ජනවාරි 7 තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්මක් කිව්වා. ආය වෙනස් කෙරුවා 2017 අගෝස්තු 22 තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම. ආය වෙනස් කෙරුවා සැප්තැම්බර් මාසේ 2025 පොහොසත් රටක් අවුරුදු 8 අවුරුදුක සැලැස්ම. ඊට පස්සේ 2018 කිව්වා නියම ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල පටන් ගන්න දැනුයි කියලා. මේ වගේ විතින් විත ප්‍රතිපත්ති වෙනස් කරපු ආණ්ඩුවක් අන්තිමට මොකද සිද්ධ වුණේ? 2015 2014 7.4 තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2015 වැස්සුවා 5ට, 2016 වැස්සුවා 4.5ට, 2017 වැස්සුවා 3.6ට, 2018 වැස්සුවා 3.3ට, 2019 2.3ට වැස්සුවා. දැන් ඒ හිටපු මුදල් ඇමතිතුමත් නැහැ. රාජ්‍ය ඇමති කෙනෙක් හිටියා. මොන තරම් බය වුණාද කියනවා නම් ඡන්දෙල්ලන් නැතුව ජාතික ලයිස්තුවෙන් ආව රාජ්‍ය මුදල් ඇමති කෙනෙක් තමයි හිටියේ. ඒ නිසා අපි තමුන්නාස්සට මතක් කරනවා. තමුන්නාස්සලා දැන් අහනවා මොනාද අවුරුදු දෙකේ කරුවේ කියලා. ආර්ථික වර්ධන වේගය වට්ටලා දූෂණයෙන් පිරිච්ච රටක්, හොරකම ඉහභාගිය රටක්, හැම අමාත්‍යාංශයෙන් බැලුවේ කොහොමද හොරකම් කරන්නේ කියලා. මහා බැංකුවට නායකයෝ බෑලා හොරා කාලා තමන්ගේ දාලා ෆුට් නෝට් ලියලා ඒ කරක හොරකම යටපත් කරන්න හදපු අය තමයි හොඟක් ඉන්නේ. හොඟක් අය පැරදුනා. ඒක තමයි ඉතිහාසය. ඒවා මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා කිව්වා මම රාජ්‍ය පාර්ලිමේන්තුවට ලබා දෙන්න, මම ජනාධිපති හැටියට ජයග්‍රහණය කරවන්න, මම කාටවත් මඩ ගහන්නේ නැහැ, මම වැඩ කරන ජනාධිපතිවරයෙක් කියලා. ඒ නිසා කොවිඩ් අර්බුදය තියෙන වෙලාවකදී, අමාරු වෙලාවකදී මේ රටේ කිසිම ආණ්ඩුවක් විභාග පාස් නොමිච්ච අයට රස්සාවල් දුන්නේ නැහැ. අමාරු වෙලාවක කොවිඩ් අර්බුදය තියෙද්දි කොවිඩ් වලට අවශ්‍ය කරන බෙහෙත් වැක්සින් එක ගේන්න අවශ්‍ය කරන සල්ලි මේ හැම දෙයක්ම හොයාගන්න වෙලාවකදී Taman දුන්න පොරොන්දු අමතක කරන්නේ නැතුව අහිංසක 37,000ක් මේ රටේ ජනතාවට රස්සාවල් දුන්නා. තමුන්නාංශ මොනවද කරුවේ? මහ බැංකු දත්ත අනුව තමුන්නාංශලා 2015 වෙද්දී පළවෙනි මාස 8 රස්සාවල් 340,000ක් මේ රටේ ජනතාවගේ අහිංසක දරුවන්ගේ රස්සාවල් නැති කරුවා. එහෙම තමයි තමුන්නාංශලා කටයුතු කරුවේ. දැන් ඉන්නේ හරියට නිකන් සියලුම දේවල් අමතකලා නිදි පෙත්තක් ගහලා නිින්දෙන් ඇහැරුණා වගේ ඉන්නේ දැන් කරන කතා. ඊළඟට මොකද්ද කියන්නේ? දැන් කියනවා රට බාරගන්න සූදානම් කියලා, රට ගොඩනගන්න අපි සූදානම් කියලා. රට ගොඩනගපු හැටි මේ රටේ ජනතාවට අමතකලා නැහැ. තමුන්නාස්සලා මේ රට විනාශ කරුවා, ජාතික ආරක්ෂාව විනාශ කරුවා, හැම දෙයක්ම විනාශ කරුවා. විතරක් නෙමෙයි තමුන්නාස්සලා දේශපාලන පලිගැනීම් කරන්න හැදුවා. ඒක තමයි කුමා වෙල්ගම අපේ මන්ත්‍රීතුමා එතුමා කිව්වේද? එතුමා එකට මූණ දුන්නා, අපිවට මූණ දුන්නා. මනුෂ නානක්කාර මහත්තයා ආපහු අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන පලිගැනීම් කරන්නේ නැතුව මනුස්සකමින් මේ රට පාලනය කරද්දී එතුමා කියනවා එතුමන්ලගේ ආණ්ඩුවක් යටදෙන ආපහු පලිගන්න හදනවා කියලා. ඒක හොඳයි. ඕක කියන්න තව කියන්න ඕ තමුන්නාස්සයා පලිගන්න ගිහිල්ලා තමයි අන්තිමට 3-2 බලයක් අපිට ලැබුණේ. මනුෂ නානක්කාර මහත්තයාගේ තියෙන පලිගැනීමේ චේතනාව රට හැදීමේ නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඊළඟට දැන් මඩ ගහනවා. දැන්
ඕඩර් ප්ලීස්. දැන් මඩ ගහනවා. නායකතුමා මොලස්සනින්
අරු කතානායකතුමනි එනිසා දැන් කියන්නේ කොමිස් වලින් බඩ වඩා ගන්නවා කියලා. ඔක 2015 ඉස්සෙල්ලත් අපි ඇහුවා. පාරවල් හදනවා කියපුවම කිව්වේ රත්තරන් වලින් හදන්න පුළුවන් ඇස්තමේන්තු සකස් කරන්න කියලා කිව්වා. පාරවල් වලින් ගහපු හැටි ගසා කාපු හැටි මම අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. බිලියන 66ට මාවත් 6ක් තිබුණ එක මාවත් 4කට අඩු කරලා බිලියන 66කට දුන්නේ තමුන්නාසර පළවෙනි මාස 3. එහෙම තමයි තමුන්නාසර හොරගම් කරුවේ කාලේ. ඒ නිසා අපි මතක් කරනවා. දැන් කියනවා රාජපක්ෂ පවුල රාජපක්ෂ පවුලට 164ක් දීලාලු අයවැයෙන් අයවැයෙන් වෙන් කළා තියෙන 129යි. අපි අනුර කුමාර දිසානගේ මන්ත්‍රීතුමා කිව්වා මම ඉදමයි නම කියන්න කැමතිත් නැහැ. එතුමා කිව්වා මම හිතන්නේ එතුමාට වැරදිලා ඇති 129යි දීලා තියෙන්නේ. ඒ 129 උත් 115ක් දීලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශයට. ඊළඟට අධ්‍යාපනය දීලා තියෙනවා 108ක්. ඊළඟට සෞඛ්‍ය දීලා තියෙනවා 7.31ක්. ඒ දෙක විතරක් 116යි. ඒ රාජපක්ෂ නමක් නැහැනේ දිනේෂ් ගුණවන්ත ඇමතුමාටයි කේලි ඇමතුමාටයි. ඒ හින්දා මඩ ගැහිමේ සීමාවක් තියාගන්න තමුන්නාසර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න කැප වෙච්ච අයද? හැබැයි මඩ ගහනකොට සීමාවක් තියාගන්න. දැන් තමුන්නාසගේ අවුරුදු පහක ආණ්ඩුවක් තිබුණානේ. මනුෂ්‍ය නානක්කාර මහතා සෝනක් ගැන හදා කරනවා. ඔය සෝන් වලට හිරේ දාන්න තමුන්නාස කටයුතු කරපු ආකාරය මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ වැසිකිලි වලවල් පවා හාරපු අය තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා එදා කෙරුවේ වැඩ කිරීම නෙමෙයි, රටේ ආර්ථිකය හදන්න නෙමෙයි, තරුණ දරුණයන්ට අස්සල් දෙන්න නෙමෙයි. තමුන්නාන්ස කෙරුවේ පලිගන්න එක. පලි ගැනීමේ චේතනාව තිබුණේ වැඩබැරි මිනිස්සු ටිකක් එකතු වෙලා පලි අරගෙන මෙරටේ ආර්ථිකය බිඳුවට වට්ටපු මිනිස්සු හැටියට තමුන්නාන්ස ඉතිහාසගත වෙනවා. එහෙනම් තමුන්නාන්සලා හිතනවා නම් මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා ඉක්මනින් අපේ එක්කෙනෙක් දෙන්නෙක් කරන ප්‍රකාශය තමුන්නාන්සලා එල්ලිලා තමුන්නාසර හිතනවා නම් මැතිවරණකින් දිනන්න පුළුවන් කියලා තමුන්නාසර වැරදිලා කොවිඩ් එක තිබුණ නැත්නම් අපි බලහත්සව මැතිවරණ තියලා ඉවරයි. ඒ වුණා නම් තමුන්නාන්සේ අන්ත පරාදයක් ලබනවා. ඒ නිසා අපි කියනවා මැතිවරණ තියන්න පුළුවන් සුදුසුම ඉක්මන්ම දවසෙන් මැතිවරණ තියමු. එදාට තමුන්නාසරට මේ රටේ ජනතාවගේ දඬුවම ලැබෙයි. ඒ නිසා අද තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව ගෙනින උද්ඝෝෂණයක් නෙමෙයි. අද තියෙන්නේ විපක්ෂ නායකතුමාව රැකගන්න උද්ඝෝෂණ. විපක්ෂ නායකතුමාගේ කකුලෙන් අදින්න චම්පික රණවක එක පැත්තකින් සැලසුම් සකස් කරනවා. ඊළඟට තවත් අය සැලසුම් සකස් කරනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා චැම්පියන් කෙනෙක් ඕනේ කියලා. ඒ චැම්පියන් තමයි අපි ගෙනල්ලා තියෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මිස්ටර් ක්ලීන්. මෙරටේ දූෂණයෙන් තොරව මේ රට අද පාලනය කරගෙන යනවා. තමුන්නාසගෙන දූෂණය හොරකම පොහොරවලින් හොරගම් කරුවා කියලා නැත්නම් තව හැකි හොරගම් කරුවා කියනවා. තමුන්නාස ගිහිලා පැමිණිලි කරන්න. අපේ කාලේ අපි පැමිණිලි කරුවා ඒ අවශ්‍ය කිලිපි ලේකන ඔක්කොම එක්ක. ඒ හැම කෙනෙක්ම අද බේරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කිසි දෙයක් තල්ලු කරන්නේ නැහැ. එතුමා බලන්නේ මේ රට හදන්න, මේ රට ගොඩනගන්න, පලිගන්න නෙමෙයි. ඒ නිසා හොඟක් අය හදනවා එතුමා මවුස්ස ගන්න. අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයිලු. එතුමාට අද මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද කියනවනම් එතුමාට පිස්සා කියලා කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් අද මේ රටේ එතුමා ඇති කරලා තියෙනවා කියන එක මම තමුන්නාසර මතක් කරන්න කැමතියි. අපි ඔයාලට කලබල වෙන්නේ නැහැ. පිස්සෝ කියලා කිව්වට අපි ඔය ගැන කලබල වෙන්නේ නැහැ. ඊළඟට එතුමගේ නම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් අයට එතුමගේ නම හොයාගන්න පුළුවන් වුණේ අවුරුදු දෙකමාරක් ගියන් පස්සේ තමයි නන්දසේන කියලා. එතුමගේ නමත් ප්‍රශ්නයක්. සමහරුන්ට එතුමා බොහොම සරල ලෙස ඇවිල්ලා දියුරු දෙන්නේ පාර්ලිමේන්තුවට එතුමා වැරද්දක් හැටියට දැක්කේ සුදු ඉර කැපුවා කියලා. දෙවන දවසේ මහා ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ජනාධිපතිතුමා සුදු ඉර කබලාව කියලා. ඊළඟ අරු කතානායකතුමනි දැන් අපේ සමහර මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් එතුමාගේ ගෙදර ඉඳලා රාජකාරී කිරීම ගැන. අපිට මතකයි ඉතිහාසය අපි දැක්කා සමහර අය කියනවා අපි රට පාලනය කරන ගමේ ඉඳලා කියලා. සමහර කිව්වා අපි නිල නිවාස වලට යන්නේ නැහැ කියලා. සමහර කිව්වා නිල වාහන ගන්න නැහැ කියලා කිව්වා ප්‍රේමදාස මහත්තයා. ගිය ජනාධිපති මැතිවරණයේදී එතුමා ගැන මම සතුටු වෙන අද එතුමා සම්පූර්ණ විපක්ෂ නායකතුමාගේ නිල වාහන ඔක්කොම පාවිච්චි කරනවා. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. එතුමා විපක්ෂ නායක හැටියට රටේ යන්න තෙමි කුඹුරු වල ගිහිල්ලා ඉන්න එතුමාට අවශ්‍ය කරන පෙට්‍රෝල් ටිකයි ඔක්කොම ආණ්ඩුව දෙනවා. ඒක අපි අඩු කරන්නේ ලීටර් 5යි අපි අඩු කරන්නේ. ඒ නිසා අපි මතක් කරනවා. ඉතින් ජනාධිපතිතුමා සරල වුණාමත් ප්‍රශ්නයක්. එතුමා නිකන් ෂර්ට් එකක් ඇඳගෙන ආවොත් එහෙම නැත්තම් එතුමා වෙඩිමුර තිබ්බේ නැත්තම් තේජසවන්තකමින් ඇවිල්ලා තුරුන් දුන්නේ නැත්තම් කතා කරුවේ නැත්තම් ඒකත් සමහරවිට ප්‍රශ්නයක්. හරි ගෞරවයක් තිබුණ නැහැ කියලා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ නිවස තියෙන තැන ඉඳලා ඒ අම්මාවත් ඔක්කොම අපි හදලා තියෙන අනුකම්පාවන්ති සංගම මැතිතුමා ඔබතුමා කිව්වා ජනතාව කියනවා කියලා. එතුමා හේඳ නැනක ලොකු ප්‍රශ්නයක් කියලා. හැබැයි එතුමන් නිල නිවසට ගියා නම් ඔබතුමා කියනවා ලයිට් බිලත් මෙච්චරයි ගෙවලුත් හදලා ඒ නිසා අගය කරන්න. සරල ජනාධිපති කෙනෙක් ආපුවාම ඔබතුමාලා ප්‍රතිපත්ති කරුපාය නම් ඒ වාගේ කරන්න. ඒ අගය කිරීම ඉතාමත්ම හොඳයි කියලායි අපි දකින්නේ. ඊළඟට කියන්නේ දැන් සාගතයක් එනවා කියලා. සාගතයක් එනවා කියලා. එහෙම සාගතයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ කිසිම මිනිස්සෙක් බඩකින් නැතිවන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයවත් අපිවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා අපි වමාන්තරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඊළඟට මේගොල්ලෝ එවන ලොකු ලොකු ප්‍රචාර. මේගොල්ලෝ එවුවා ප්‍රචාරයක් පෙට්‍රෝල් නැහැ කියලා. අර ආනන්ද පාරිත මම ජාතික සේවා සංගයේ බාර හිටියේ එතුමා හිටපු වෘත්ති සමිති නායකයා අපේ මේ 37 නායක මැතිතුමත් දන්නවා හොඳට කිරියල් මැතිතුමත් දන්නවා ආනන්ද පාරිත ජෝන අමරතුංග මහත්තයාගේ ගෝලයා. දැන් එතුමා තමයි සජබේ වෘත්ති සමිති සංවිධායක. මොනවද එතුමා කියන්නේ? එතුමා උදියගමන් පිල්ල මැතිතුමා ඇවිල්ලා හරි ප්‍රකාශ කරපුවාම එතුමා කියනවා ඔන්න දැන් පෙට්‍රෝල් නැති වෙනවා කියලා. මොනවද මේ කරන්නේ? අහිංසක මිනිස්සු තමුන් ආසල ඡන්ද දුන්නා. අයින්සක මිනිස්සු අපිට ඡන්ද දුන්න මිනිස්සු අවස්සලා ගිහලා පෝලිං ගස්සනවා. මිනිස්සු මා ජනතාව ගිහලා කලබල වෙලා පෙට්‍රල් නැති වෙයි කියලා තමුන්නාංශල ඡන්ද දුන්න. ප්‍රේමදාස මහත්තයාත් දුන්න ඡන්ද. අපිට ඡන්ද දුන්න අය කලබල කරලා කියලා පෝලිං ග මොන තරම් කැතයිද? මොන තරම් කැතයි දැන් පෙට්‍රල් නැති වුණාද? දැන් පෙට්‍රල් පෝලිං තියෙනවද? මිනිස්සු අවස්සනවා. ඊළඟ කෙනා කෝන් නැහැ ගෑස්. ඔන්න නැහැ පෙට්‍රල්. යන්න පෝලිං ගස්සනවා. දැන් තමුන්නාංශලගේ අවුදු පහේ තිබුණානේ. අන්තිර මිනිස්සුන්ට ගෝල් ෆේස් එකලා ඉන්න උනානේ. නැවෙනකම් කොවිඩ් එක තිබ්බද මොකද්ද මේ අර්බුදය? එයින් අද උගත් බුද්ධිමත් ජනතාව දන්නවා මේ කොවිඩ් අර්බුදය විශාල අර්බුදයක්. මේ රටේ ආර්ථිකයට මරු බාර. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා ඒ අර්බුදය තිබුණා අපි ඉතාමත් හොඳට සැලසුම් කරලා අපේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපේ රජය ඉතාමත් හොඳට ක්‍රියාත්මක වුණා. තමුන්නාසල අපි මතක් කරනවා අපි වැක්සින් එක ගෙනාවා. අපේ විපක්ෂ නායකතුමා කිව්වේ පැකනිල් ගහන්න කියලා කිව්වේ නේද? ඊළඟට ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වා මේකට එකම විසඳුම වැක්සින් එක කියලා. ඉතින් වැක්සින් එක ගෙනාවා. වැක්සින් එක ගෙනාවා මොනවද කිව්වේ? හරි වැක්සින් එක ගෙනාවාම කිව්වා මේ වැක්සින් එක පාවිච්චි කරන්න එපා. මේක හොඳ වැක්සින් එකක් නෙමෙයි. මේ වැක්සින් එක පාවිච්චි කරුවොත් මිනිස්සු මැරෙනවා. හරි අතුරු ආබාධ එනවා. ඔය වගේ විශාල වශයෙන් චෝදනා කෙරුවා. ජනතාව තුල වැක්සින් එක කලේ විශ්වාසය දෙනවට වැඩිය ජනතාව කෙරෙහි ජනතාවට අවිශ්වාසය ඇති කෙරුවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් උපක්‍රමශීලීව මේ රටේ ජනතාවට ලෝකේ ප්‍රබල රටවල් තියෙද්දී පළවෙනි රටවල් 10 ඇතුළට ගෙන ආවා ඉන්නට ලබා දුන්න රටක් හැටියට. ඒකේ ඒ නිසා අපි මතක් කරනවා ප්‍රේමදාස මැතිතුමා එතුමා කිව්වා මම මේ රටේ ජනතාව අන්තිම පුද්ගලයෙක් ගත්තාන් පස්සේ තමයි වැක්සින් එක ලබා ගන්න කියලා. හැබැයි එතුමාට සිද්ධ වුණා. ඒකට ගොදුරු වෙලා අන්තිමට ඉන්න
එතුමා කාලේ අවසානයි.
අපි එතුමාට දුන්නේ හොඳම වැක්සින් එක. ෆයිසර් වැක්සින් වගේ දුන්නේ නැයි අපිට ප්‍රේමදාස මහත්තයා රැක ගන්න ඕනේ. අපි එතුමාට වැඩිය ගහන්න යන්නේ නැහැ. හේතුව එතුමාට ඇතුළෙම ගහන නිසා. ඒසා ගරු කතානායක තුමනි අපි සතුටු වෙනවා මේ අමාරු වෙලාවකදී මේ වගේ අයවැයක් ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම අපි නැවත නැවත වාරයක් මුදල් ඇමතුමාට අපි හදවතින් අපේ ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනා වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම ජනාධිපතිතුමාගේ නායකත්වය අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදි නායකත්වයක්. එතුමාට මුන්නතරම් පහර දුන්නා. නිවැරදි නායකත්වයක් මේ රට ලබා දීලා තියෙනවා. ඉතාමත්ම දූෂණයෙන් තොරව රාජ්‍ය පාලනය ඉතාමත් හොඳින් කරමින් සංවේදී නායකයෙක් හැටියට සියලු දෙනාට ප්‍රශ්න ඇති කරනට ඒවදී අහලා කටයුතු කරන නායකයෙක්. ඒ නිසා මම මතක් කරමින් මහින්ද රාජපක්ෂ පස්සේ ජනාධිපතිතුමා අපේ පරිණත නායකයා අධග්‍රාමාත්‍යතුමා එහි සවි පැහැදිලි කරනවා අපේ ආණ්ඩුව තමුන්නාස්සයි හිතන විදිහට ලේසියෙන් වට්ටන්න හම්බෙන්නේ නැහැ කියන එක අපි තමුන්නාස්ස මතක් කරමින් මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කැපවීමෙන් අපි වැඩ කටයුතු කරනවා කියලා මම මතක් කරනවා. ඔබ විශ්වාසී කතා නේද?
රෝහිත අභිගුණවදන මෙතුම් විනාඩි 20ක් තියෙනවා.
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි ඔබතුමා දකුණෙන් ආපු දේශපාලන නායකයෙක්. ඔබතුමා අහලා තියෙනවා අපේ රටේ අපිට හොඳ ඉතිහාසයක් තියෙන ඒ වගේම හොඳ ජාතියක් උරුම කරගත්තු රටක මිනිස්සු. අපේ රටේ ඉතිහාසයේ ඔබතුමාගේත් මගේත් මේ සමස්ත ජනතාවගේ තියෙන කතාවක් තමයි ගමයි පන්සලයි වැවයි දාගබයි ගරු කතානායකතුමනි. ඒකත් එක තමයි අපේ සංස්කෘතිය බැඳිලා තිබුණේ. ගමයි පන්සලයි වැවයි දාගබයි. ඉතිහාසයේ අපි අහලා තියෙනවා ලෝවාමාපාය මිරිසවැටිය රුවන්වැලි මහසෑය හැදුවේ දුටුගැමුණු රජතුමා. එදා රුවන්වැලි මහසෑය රට යුද්ධයකින් බේරගෙන ඒක සිහි කිරීම වෙනුවෙන් තමයි එදා රුවන්වැලි මහසෑය හැදුවේ මේ රටේ ඉතිහාසයේ රජවරු. ඒ වගේම මහසෙන් රජතුමා ජේතවනාරාමය, අබේගිරිය වලගම්බා රජතුමා, ඒ වගේම දේවානම් පියතිස්ස රජතුමා ථූපාරාමය හැදුවා. ගරු කතානායකතුමනි, මම මේ ඉතිහාසයේ කිව්වේ වැරදිලාවත් සමගි ජන බලවේගය තිබුණා නම් එදා රජ දවසේ. එදා සමගි ජන බලවේගය නම් තිබුණේ මේ රජවරු ඉන්න කාලේ ථූපාරාමය නැහැ, අබේගිරිය නැහැ, රුවන්වැලි මහා සෑය නැහැ. මොකද හේතුව අනිවාර්යෙන්ම එහෙනම් එදා කියයි මේක හදනකොට ඕක හදන්න එපා. මොකද රුවන්වැලි මහා සෑය, මොකද අබේගිරිය. දැන් ඒක ඔප්පු වුණා මේ ගරු පාර්ලිමේන්තුවේම ඒ පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විසින් සඳහිරු සෑය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය. එතකොට මේ මොනවද මේ රටකට ඉතිහාසයක්, රටකට ප්‍රෞඩත්වයක් උරුම කළ දිය යුතුයි. වෙලාවට ගරු කතානායකතුමනේ දෙයියෝ බලලා තිනවා මේගොල්ලෝ ඉපදලා හිටියේ නැති එක. එහෙම වුණා නම් අපි අනුරාධපුරේ ගිහිල්ලා දණ්ඩි ගස් වලට තමයි වඳින්න වෙන්නේ. ගස් විතරයි. වෙන මෙලෝ දෙයක් නැහැ. එහෙමයි ඉතිහාසයේ තිබුණේ. ඒකම මට ඉස්සෙල්ලා මම මේ කතාවට එන්න ඉස්සෙල්ලා මට ඉස්සෙල්ලා කතා කරා ගාලු පුරවරේ පොඩි කොළු පොඩ්ඩෙක් කතා කරන්න ඇහුණා. මං කාගවත් නම් කියන්නේ නැහැ. ගාල්ල පැත්තේ ඉන්නවනේ කොල්ලෙක් කතා කරන්න ඇහුණා. එයා කියනවා ඩීල් දේශපාලනයක් ගැන. එයා කියනවා ඩීල් දේශපාලනය එයා කැමති නැහැ. බොහොම හොඳ පිරිසිදු සුද්ධවන්ත සුදු අතින් සැරසුණු ඒ කොළු පොඩ්ඩා කියනවා ඩීල් දේශපාලනය ගැන. ගරු කතානායකතුමනි, ඒ කොළු පොඩ්ඩා ඒ පත්තරය යන්න සල්ලි ගත්තා. ඊට පස්සේ ආපහු මේ පත්තරය යන්න සල්ලි ගත්ත කොල්ලෙක් ඔය. මම අරන් ගිය බෑග් එකක් කියන්න. ඒ කොළු පොඩ්ඩා ගහල්ල පැත්තේ කොල්ලව දන්න ගහල්ලේ ඔක්කොම රටම දන්නවා. එතකොට එහෙම මේ ඒ තරම් පිරිසිදු බලන්නකො පිරිසිදුකම. ගරු කතානායකතුමනි, ඔබතුමාවත් මමවත් අපිට පවුල් කුටුම්භයක් තියෙනවා. අපිට සමහර වෙලාවට අපි පවුලක් ඇතුලේ ඉන්නකොට සමහර කෙනෙකුට අයිතියක් තියෙනවා. තමන්ගේ බිරිඳ ගැලපෙන්නේ නැත්නම් ඒකෙන් තමන් වෙන් වෙනවා. කමක් නැහැ. ඒක රටේ තියෙන නීතියක්. මේ ඉන්නේ අධිකරණ අමාත්‍යතුමත් මෙතන ඉන්නවා. එතකොට ඒ රටේ නීතිය අනුව වෙන් වෙන්න පුළුවන්. හැබැයි මනුස්සකම් කියලා දෙකක් තියෙනවානේ. මේ ආර්ථිකය ගැන කතා කරනවා. දරුවට කන්න දෙල ඉන්න එපා. දෙයි හාමුදුරේ සමා වෙන්න කරු කතානායකතුමනි. සමා වෙන්න. මේ 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 කතා කරන හරියට දෙවි හාමුදුරේ නවගුණවල අතේ. මේ ගොල්ලන්ගේ. එහෙමයි කතාව. කතාව දෝලාවෙන් ගමන පහින්. ඉතින් මේ වගේ තුට්ටු දෙකේ විදියට මේ වගේ දේශපාලනය කරන උන්නහලා ගැන තව කියන්න දේවල් තියනවා කරු කතානායකතුමනි. සා ගරු කතානායකතුමනි, අපි පැහැදිලිව මතක් කරන්න ඕන, එදා යහපාලන රජය වෙලාවේදී, ඒ යහපාලන රජයේ අවස්ථාවේ 2015 මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච වෙලාවේ ගරු කතානායකතුමනි මුදල් ඇමතිවරු දෙන්නෙක් හිටියා. ගරු කතානායකතුමනේ මුදල් ඇමතිවරු දෙන්නගෙන් එක මුදල් ඇමතිවරේ කද ජීවතුන් අතර නෑ. මංගල සමරවීර ඇමතිවරයා. අපි ඒ වෙනුවෙන් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරන ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඒක මුදල් ඇමතිවරේ. අනිත් මුදල් ඇමතිවරයා තමයි රවි කරුණානායක මන්ත්‍රීතුමා. අද 2015 ඒ ඉදිරිපත් කරපු අයවැය ලේඛන පහම ඉදිරිපත් කරේ මේ මුදල් ඇමතිවරු දෙන්න. ගරු කතානායකතුමනි, මංගල සමරවීර ඇමතිතුමා ජීවත් වෙන නැති වුණත් මංගල සමරවීර ඇමතිවරයා එදා පාර්ලිමේන්තු මැතිවරණයේ ඔයිල්ලාස් වුණා. ඒකට පාර්ලිමේන්තු වරම අහිමි වෙනවා. රවි කරුණානායක මන්ත්‍රීතුමාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. කොච්චර හොඳ අයවැය ටිකක් ඉදිරිපත් වෙලා තියෙන. හරි වැදගත් නේද? හොඳ හොඳ විදියට බලන්න ඉදිරිපත් කරලා තියෙන අයව ඉදිරිපත් කරපු දෙන්නම මම මැරිච්ච කෙනෙකුට අපහාස කරන්නේ නැහැ ඉදිරිපත් කරපු දෙන්නම පාර්ලිමේන්තුවෙන් සමු අරගෙන තිනවා එහෙනම් හොඳට කරලා තිනවා හොඳට කරපු ඉඳ තමයි දැන් මේ විපක්ෂයෙන් ඉඳගෙන දැන් අපිට කරන්න ඇති කියා දෙන්නේ අපිට කරන්න ඇති හොඳට කියා දෙනවා ගරු කතානායකතුමනි මේ අපේ මංගල මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය 76 වෙනි අයවැය 2022 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කරන එතුමා මේක සම්ප්‍රදායක ලියවිල්ලක් නෙවෙයි සම්ප්‍රදායක ලියවිල්ලකින් ඔබට ගිය අයවැයක් තමයි බසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළේ ඒ වගේම තමයි මේ අයවැය තුල අපි අර කොවිඩ් එකෙන් බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩ ගන්න අභියෝග අභියෝග රාශියක් මැද ඉදිරිපත් කරපු අයවැයක් ගරු කතානායකතුමනි මම මේ කතානායකතුමාට මතක් කරනවා ඔබතුමාටත් මතක ඇති දැන් මේ කතා කරපු විපක්ෂය ඔක්කොම ඉඳද්දී අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමා අද උදේ එතුමා හොඳ කතාවක් කළා අපි ඒ කතාවට අහුන්කම් දුන්නා ඒ කතාවේ ඔබතුමා කතා කරපු සමහර වචන හරි බර වැඩි සමහර ඒවා දැන් ඔබතුමා ගොඩක් බුද්ධිමත් කෙනෙක් මට ටිකක් වෙලා යනවා ඒක අර ගොඩක් වෙලා ගිහිල්ලා තමයි වචනේ උත්තරේ හොයාගන්න වෙන්නේ ඒ තරම් බරයි හැබැයි ඔබතුමාගේ මම දැකපු දෙයක් ඒ කතාව දවල් මිගෙල් රෑ ඩැනියෙල් දවල් මිගෙල් රෑ ඩැනියෙල් කතාවක් ඔබතුමා කරේ මොකද්ද ඒ කරපු කතාව ඔබතුමා කියනවා විදේශීය ආයෝජන ඔබතුමා ජාත්‍යන්තරයේ අනිකුත් රටවල් විදේශීය ආයෝජන කොහොමද ළඟා කරගෙන තියෙන්නේ කොහොමද ළඟා කරගෙන තියෙන්නේ කියලා ඔබතුමා කියනවා හොඳයි ඊට පස්සේ ඔබතුමා අපිව කියනවා අපි මිලියන 400යි කියලා කියනවා ඒක වැරදි තොරතුරක් දකුණු පර්යාන්තයට මිලියන 800යි බටහිර පර්යාන්තයට මිලියන 800ක් තියෙනවා ඒක විතරක් නිවැරදි කරනවා නිවැරදි කළා මම ඔබතුමායෙන් අහන්නේ ආයෝජන ගේන්න ඕනේ ආයෝජන රටට අවශ්‍යයි ඒ තුලින් තමයි විදේශ විනිමය ශක්තිමත් වෙන්නේ ඒ තුලින් තමයි රට දියුණු වෙන්නේ මේ සියල්ලම හරි හැබැයි ඔබතුමා මෙතන පාර්ලිමේන්තුවේ විදේශ ආයෝජනය ගේන්න කියනවා විදේශ ආයෝජන එනකොට ඔබතුමා ලිප්ටන් මඩරවුමට යනවා මේගොල්ලන් අරගෙන මරු කතාවන්නේ කරු කතානායකතුමනි විදේශ ආයෝජන එන්න ඕන එනකොට ඔබතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ඒන විදේශ ආයෝජකයන්ට අනිත් පැත්ත හරවලා ගහලා එලවන්න ඕනේ එහෙම කොහොමද වෙන්නේ කරු කතානායකතුමනි එහෙම වෙන්න බෑ එහෙනම් ඍජුව කියන්න ඕන විදේශ ආයෝජන එන්න ඕන ඔබතුමාලාට ඉතිහාසයේ මතකයි අපි විදේශ ආයෝජනය කරනවා ඒක තමයි අපේ අවශ්‍යතාවය විදේශ ආයෝජන එන්න ඕන රටක් හැටියට ඔබතුමා කිව්වා ඔබතුමාලා දන්නවා අපි මහින්ද රාජපක්ෂ මේ පස්වන විධායක ජනාධිපතිතුමා එතුමාගේ කාලේ තමයි පෝට් සිටි එක අපේ වරාය නගරය හම්බුනේ වරාය නගරේ ගොඩ කරන්න විතරක් 1.4 බිලියන් බිලියන් මිලියන් 1400ක් ගරු කතානායකතුමනි ලැබුණ ඇමරිකානු ඩොලර් පුරවන්න විතරක් මේකට ලැබුණ ගරු කතානායකතුමනි මොකද්ද කරේ ආපු ගමන් යහපාලන ආණ්ඩුව ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය පක්ෂයේ නියෝජ්‍ය නායකයා ඔබතුමා විපක්ෂ නායකතුමා මොකද්ද කරේ ආපු ගමන් නැවැත්තුවා ආපු ගමන් නැවැත්තුවා වැඩබිම මුඩු බිමක් කරා නැවත අපිට පුළුවන් වුණා ඒක වැඩබිමක් බවට පත් කරන්න ඒව අකණ්ඩව ගෙලිච්ච නම් මොකද වෙන්නේ ඒව ගෙනියන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ ඒකයි සිද්ධ වුණේ ගරු කතානායකතුමනි නිසා ඒකම ඔබතුමා කිව්වා ඔබතුමාගේ කාලය තුල ඔබතුමා දන්නවා බොහොම පැහැදිලිව ඔබතුමා නිවාස ඇමතිවරයා තොර නිවාස ඇමතිවරයා හැටියට ඔබතුමා මේ අද කළපු කතාවත් එක්ක මම ගත්ත ඔබතුමාගේ ඒ නිවාස හදපු ලැයිස්තුව දැන් ඔබතුමා හදලා තිනවා මම ගත්ත කරු කතානායකතුමනි මේ හම්මන්තොට දිස්ත්‍රික්කේ මේ තමයි ගම්මල නම එක නමක් සහ සර ගම සොඳුරු ගම සඳ සිසිලා ගම සඳ කිරණ ගම ඔක්කොම සයන්න හැබැයි ගෙවල් කීයද එකයි දනක ගෙවල් 16යි සඳ සිසිලා ගම ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමනි ගෙවල් 10යි මේ දිනනවා මේ දිනනවා මේවා මේවා ලිඛිතව මේවා මේ මඩ ගහන්න කියනවා නෙමෙයි කරු කතානායකතුමනි සඳ සිසිලා ගම ගෙවල් 10යි ඊළඟට සරණී ගම ගෙවල් 17යි සරණී ගම ගෙවල් 17යි එතකොට සඳ රස් ගම දෙයි හාමුදුරේ සයන්නෙම්මයි මොකක් හරි බැඳීමක් තියෙනවා මොකක් හරි බැඳීමක් තියෙනවා හොඳයි වෙලාවට ඔබතුමා පෙරදුනේ ඔබතුමා පෙරදුන්නේ නැතුණා නම් මට මතකයි ජනාධිපති වර්ණේදී ඔබතුමා ජනාධිපති අපේක්ෂක හැටියට වේදිකාවට ගොඩ වෙච්ච වෙලාවේ තරුණයෙක් ඇවිල්ලා වීඩියෝ එකක් පෙන්නුවා ෆෝන් එකේ ඔබතුමා රැස්වීම කතා කරනකොට ඔබතුමාගේ ගෝල බාලයෝ ටික මොකද කරේ අර කොල්ලට බිම දාගෙන ගැහුවා
බිමදාගන ගැව්වය කොල්ලටේද. හැබැයි මෙතුමා දින්නන අනිවාරෙන් එතැන්ට ගමක් හදනවා සජිත්ගේ අය බිමදාගෙන නැලුවා ගම කියලා. අනිවාරෙන්ම ගහනයි සයන්නන්න දෙල්ල වැඩේ. අනිවාරෙන් දෙනෝ වැඩේහෙන. ලෝක පූජිත. ලෝක පූජිත වැඩක් කරනවා. එතර මම් මේක කිව්වේ ඇයි. මම් මේක කිව්වේ. ඔබතුමා ඒ වෙනුවෙන් ප්‍රචාරණ වියදම් කරපු ටික ගෙවල් 10ක් හදලා ඒකේ පළකෙන් පුළුවන් තව ගෙවල් 10ක් හදන්න ජොන්සන් නැමුතුමා. ඒ පළකෙන් පුළුවන්. එතකොට අපි මේ ඇවිල්ලා නිහඬව මේ කොවිඩ් තත්ත්වේ තියාගෙන මේ ආර්ථිකය ඇස්සේ තමුන්නාසලගෙන් බැනුම් අහගෙන තමුන්නාසල දාන තොප්පි ටිකත් ඔක්කොම ඔළුවට දාගෙන අපි මොකද්ද කරලා තින්නේ? ගරු අග්‍රාමාත්‍යතුමාගේ යට තියෙන නිවාස අමාත්‍යංශේ. ඒ එතුමා අමතිවරයා හැටියට ඉන්දිකා අනුරුද්ධ අපේ අමතිවරයාත් එක්ක ගරු කතානායකතුමනි 14021 ග්‍රාම සේවා වසම් මුළු රටේම මේ 14021ට එක ගමකට ගෙවල් 5යි ගෙවල් 7105යි ගරු කතානායකතුමනි මේ වෙනකොට ගෙවල් 21000ක් අවසන් කරලා තියෙනවා එක පෝස්ටරයක් ගහලා නැහැ එක පෝස්ටරයක් ගහලා නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාගේ මූණ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මූණ නැහැ විෂේවාර අමතිවරයාගේ මූණ නැහැ තොරන් නැහැ සමරු ගල් නැහැ සයන්නේ අමාරුව නැහැ එහෙම අමාරු නැතුව අපි රටක් කැඩියර මේ අභියෝගය බාරගෙන තිනවා ගරු කතානායකතුමනි ඒ නිසා ඒ වගේම ගරු කතානායකතුමනි ඒකම එතුමා මං අහගෙන කියනවා අඟලුම් කර්මාන්තේ බොහොම හොඳයි ඔබතුමාගේ පියා අඟලුම් කර්මාන්තේට යමක් කරුව අපි පිළිගන්නවා හොඳ දෙයක් කරුවොත් කවුරුනත් ඒක හොඳයි කියලා කියනවා හැබැයි ඔබතුමා කිව්වා ඒක කියලා ඔබතුමා කිව්වා මේ හොඳ සූරේක් ඕනේ කිව්වා දැන් හොඳ සූරේක් ඕන ගැර ඔබතුමා මේට මට පේන්නේ කියන්නේ දැන් තාත්තා වගේම සූරේක් බලාගෙන තාත්තා වගේම සූරේක් වෙනකොයි කියන පණිවිඩේ දෙන්න යන්න එපා 80ට 89 අනුර කුමාර ජානායක මගේ මිත්‍ර මන්ත්‍රීතුමාට ඒවා මතක දින 80ට 89 ඒ මතකේ අපි අවිදි කරවන්න වෙනවා මොකද හේතුවම සූරේ ආවොත් බය වෙනවනේ අමාරු වෙලාවට අපි අමතක වෙච්ච දේ මතක් කරන්න ඕන එක AMW එකේ අර එක මෝටර් සයිකල් ටයර් එක දෙන්නට එකයි දෙන්නේ කොට එකයි ඒ කියන්නේ අඩු ගානේ ටයර් දෙකක් දාන්න තිබුණනේ නෑ එක ටයර් එකයි දෙන්නේ කොට දැම්මේ එමේ ඉතිහාසයක් තිබුණා හැබැයි ඒ හින්දා තමයි අපෙන් අහනවා දැන් අපේන කියනවා මේ ඇයි ඇයි මේ අපිට උද්ඝෝෂණ කරන අයිතියක් නැද්ද ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මේ පොදි පිටින් එනකොට අර වෙනද වගේ මිනිස්සුන්ට කවුරු හරි ගහයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ ගරු කතානායකතුමනි මම යහපාලන ආණ්ඩුවේ ඔබතුමා ඇතුළු ඔබේ සියලු දෙනාගේ හෘද සාක්ෂියෙන් අහනවා මේ රටේ ආබාධ්‍ය රණවිරුවෝ ටික ආවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාවට ඇවිල්ලා ගරු කතානායකතුමනි ආබාධ්‍ය රණවිරුවන්ට ගැහුවා දෙකේ දෙකේ පොළු වලින් එළව එළව ගැහුවා ගැහුවාට පස්සේ අර දාගත්තු කෘතිම පාදයේ ගැළවිලා එක රණවිරුවෙක් ළඟට අපි ගියා අපි මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ජොන්සන් නැමැතිතුමලා අපි ගියා එදා අපි යනකොට එක රණවිරුවෙක් ගරු කතානායකතුමනි අත් දෙකම නැහැ අත් දෙකම නැති රණවිරුවාගේ අවුරුදු 7ක විතර දරු පැටියත් එක්ක ඇවිල්ලා හිටියේ කඳුළු ගෑස් කාලා එයාගේ ඇස් වලින් කඳුළු යනවා රණවිරුවාගේ පිය දා ගන්න බෑ අත් දෙකම නැහැ පුංචි පොඩි එක වතුර බෝතලයකට ලෙන්සුව අරගෙන ලෙන්සුව තෙමලා අර තාත්තගේ ඇස් වල කඳුළු පිය දානවා එහෙම ඉතිහාසයක් තියෙනවා තමුන්නාසල පපුවට තට්ටු කරලා අහන්න ඒකද අපිට කියලාත් කරව ගන්න ඕනේ අපිට මේ ඇඟේ අමාරුවක් නැහැ අපිට මේ ඇඟේ අමාරුවක් නැහැ එනිසා ගරු කතානායකතුමනි තමුන්නාසල අපි ගියා හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොට බල විකුණන විරුද්ධව මොකද්ද කරේ අපේ නාමල් රාජපක්ෂ වර්තමාන අමතිවරයා ඒ වගේම ඩීවී චානක අමතිවරයා ප්‍රසන්න රණවීර අමතිවරයා මාස 3යි දින 7ක් හිරගෙවල් වල මොනවද ලබා දීපු දේවල් ප්‍රජාතන්ත්‍රවාදී දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී දීලා ඒක දැන් වැඩිපුර මෙව කරනවා ඒ වගේම විපක්ෂ නායකතුමා ඇහුවා සංචාරක ව්‍යාපාර කරන අපේ අමතිතුමා උත්තර දුන්නා සංචාරක ව්‍යාපාර වෙනුවෙන් අපි කරන්න තියෙන දේ පළවෙනි දේ කරලා දිනේ මොකද්ද අපේ රටේ එන්නත් කරන්නේ ලබා දී එන්නත ලබා දීම තුලින් තමයි කොවිඩ් මර්ධනය වෙන්නේ අද ලෝකේ රට ලෝකේ ස්ථාන පහක් තෝරගන්නවා සංචාරකයන්ට ඉතාම හොඳ ස්ථාන බවට ඒ පහම පහ තෝරගන්නකොට ඒකෙන් පස්වෙනි තැන ලංකාවට ලැබිලා තියෙන්නේ අපි එන්නත ලබා දීලා රටේ කොවිඩ් තත්ත්වය පාලනය කිරීම ගැන කියලා මතක් කරන්න ඕනේ තුමන්ට හැබැයි ඉතින් ඒක එහෙම කළා දීදී තුමන් ලබනවා නැවත කොවිඩ් තත්ත්වය වැඩි කරන්න පුළුවන්ද කියලා ගරු කතානායක තුමනි ඒ වගේම අපි දැක්කා අපේ ඩිජිටල් සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාත් කතාවක් කරනවා එතුමා බොහොම අර කළු පාට සාටකයක් බෙල්ලේ දාගෙන තමයි කතා කරේ. දැන් සාමාන්‍යයෙන් සාටකවල පාට තියෙනවානේ. සාටකයත් එක්ක කුරහම් පාට අපේ මහින්ද ජනාධිපතිතුමා ඩී.ඒ. රාජපක්ෂ මහත්තුමා ඉඳන් එක්ක කුරහම් පාට ඒ සාටකේ දාගෙන ඉන්නවා. කළු පාට සාටකයක් දාගන්නෙත් මොලේ මඤ්ඤං වෙච්ච එකේ. මම මංගමේ වාසයෙන් මම මේක මොලේ මඤ්ඤං වුණාම දාගන්නවා. ඔව්. ඒ අනේ වගේ වුණාම තමයි ඔය කළු පාට එකක් දාගන්නේ. තර ඒක දාගෙන දැන් මේ පාස්කු ප්‍රහාරය දැන් බලනවා මේක දැන් මේ අපේ වැඩක් වගේ අම්ම පල්ලා දැන් මේ පාස්කු ප්‍රහාරය වෙනකොට අපිද ආණ්ඩුවේ හිටියේ අපිද බුද්ධියංශේ බාරගත්තේ අපිද ආරක්ෂාව සලසුවේ අපේ ආරක්ෂාව තමයි සලස ගන්න බැරුව හිටියේ අපිට දීලා තිබු පොලිස් කාරෝ දෙන්නවත් අයින් කරලා තිබ්බා මේගොල්ලෝ ඒ වගේ කාලෙක පාස්කු ප්‍රහාරය ඒතු කළා ගරු කතා නායකතුමනි තාත්තගේ බින්ද ගියේ නෑ එදා තාත්තගේ බින්ද ගියේ නැතුව ඊට පස්සේ මොකද්ද උනේ? දැන් මෙයා ඊට පස්සේ අන්තිමට දැන් මේකට රාජ පොලිසියෙන් එන්න කිව්වා. ගරු කතානායකතුමනි බලන්න කාටවත් එහෙම වෙන්න මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ මේ පපා අසනීපයක් වුණාම. හැබැයි වෙලා තියෙන්නේ බලන්නකෝ. බය වෙච්ච තරමට හට ඇටැක් ඇදෙන්නේ. ඒ කියන්නේ බය මෙහෙම බය වෙලා. ඉතින් මේ වගේ කාඩ්බෝඩ් වීරයෝනේ අද ඉන්නේ. කාඩ්බෝඩ් කිව්වනම් අපි ඉස්සර හිටියේ ඔය පහුගිය 2005 15 19 අපි හිටියේ ගරු කතානායකතුමනි පැදුර කීල්ල ගාගෙන කොහෙ යන්නද? හිරගෙදර යන්න. ඇයි උදේට ගෙනියනවා අපි හවසට ගෙනියනවා අපි බය වුණේ නැහැ. අපි හැංගුණේ නැහැ. අපි මූණ දුන්නා කැලින්. එහෙනම් කැලින් කතා කරනවා නම් කැලින් මූණ දෙන්න වක්කීමක් ඇති වෙන්න කියලා ගරු කතානායකතුමනි කියනවා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි මට මතකයි මේ ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා එදා කරපු එක දෙයක්. ඒ තමයි පහුගිය යහපාලන ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා උන්ගේ ගරු කතානායක.
ඔබ තමයි කාලය අවසන්.
හරි විනාඩියක් දෙන්න. ගරු කතානායකතුමනි යහපාලන ආණ්ඩුව ගන්න රටේ ගෙන ගිය එකම සටන් පාඩේ තමයි අධ්‍යාපනයේ 6% ලබා දෙන්න. අධ්‍යාපනයේ 6% අනිවාර්යෙන් ලබා දෙන්න තමයි මහාචාර්යවරු ආචාර්යවරු පාර දිගේ ගියේ. ගරු කතානායකතුමනි. එහෙම ගිහිල්ලා එදා යහපාලන ආණ්ඩුව හදාගෙන යහපාලන ආණ්ඩුවෙන් 6% ලැබුණා නම් 6% ලැබුණා නම් ගරු කතානායකතුමනි
දැන් මේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාලේ අඩු කරන්නේ අපෙන්ද? දැන් කාලේ මෙතුමගේ කාලේ ඉක්ම වෙලා දැන් මුදල් එතුමගේ කාලේ ගතට කමන්නේ
නැහැ. කාගෙන්වත් අඩු කරන්නේ නැහැ. එතුමයි
අපෙන් කාලේ අඩු කරන්න එපා කරු කතානායකට.
කාගෙන්වත් කාලේ අඩු
කරන්න එපා. මුදල් කාලේ අඩු කරන්න අපෙන් කාලේ අඩු කරන්න එපා.
ඔබතුමා සභාවේම කාලේ අඩු කරන ඔය වැඩි.
හරි. ඒ නෝ. ආ මේ ගරු කතානායකතුමනි මේ ඒ නිසා ඒ 6% එදා දුන්නා නම් ස්ටාලින් මහත්තයාට මහින්ද ජයසිංහට පාරෙන්න ඕනේ නැහැ. එන්න ඕනේ නැහැ. නමුත් ගරු කතානායකතුමනි මෙච්චර කොවිඩ් අර්බුදයක් තියෙන වෙලාවකත් ඒ කොවිඩ් අර්බුදයත් එක්ක අපේ මුදල් ඇමතුමා ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ මත අගමැතිතුමා උපදෙස් මත 7.5% වෙන් කළ අධ්‍යාපනයට දේතිමුණු ගුරු වැට උපසමතාවය ඉවත් කිරීම ගැන අපි සතුටු වෙනවා මුදල් ලැබතුමුණ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒක තමයි අපි අභියෝගයක් ගහ ඒ නිසා කරු අපි මේ අභියෝගය ජය ගන්නවා